පසුගිය අපිට දැනගන්නට ලැබුණා විශේෂයෙන්ම මේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඒ වගේම සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන ජැක්සන් ඇන්තනී මහත්මයා හට විශේෂයෙන්ම ඉන්දීය ප්‍රධාන පෙළේ සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතය සඳහා අවස්ථාව ලැබී ඇති බව. ලොව සිනමා කර්මාන්තය ගත්තහම ඉතාමත් දැවැන්ත සිනමා කර්මාන්තයක් පවතින රටක් ඉන්දියාව. ඉන්දියාව තුළ ඉන්දිය සිනමා කර්මාන්තය තුළ මේ වගේ අවස්ථාවක් ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකුට ලැබීම ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය පැත්ත ශ්‍රී ලංකාවේ රංගන ශිල්පීන්ගේ පැත්තෙන් ජයග්‍රහණයක් විදියට අපි සලකන්නට ඕන. මේ කාරණය පිළිබඳව කතා බහ කරන්නට අපි මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහත්මයව. අපි මුලින්ම ඔබ ආයුබෝවන් කියලා මේ කතා බහට පිළිගන්නවා.
ආයුබෝවන් සංජය, ආයුබෝවන්.
දැනගන්න කැමතියි මේ ඔබගෙන් දැන් විශේෂයෙන්ම මේ ඉන්දියාව වැනි දැවැන්ත සිනමා නිර්මාණ බිහිවන රටක සිනමා කර්මාන්තයක් පවතින රටක සිනමා නිර්මාණයක් සඳහා ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙක් වශයෙන් අවස්ථාව ලැබීම සුවිශේෂී කාරණයක්. කොහොමද මේ ආරාධනය ඔබට ලැබුණේ? මොකක්ද මේ සිනමා නිර්මාණය? අපි දැනගන්න කැමති තොරතුරු.
ඔව් සංජය, මේක බොහොම විවෘතව සිද්ධ වෙච්ච ආරාධනාවක්. මම මගේ පැත්තෙන් ගත්තොත් මම දන්නේ මුලින්ම මට මේ මගේ අන්තර්ජාලය හරහා මට එවපු මගේ ෆේස්බුක් එක හරහා මට එවපු මෙසේජ් එක අනිල් කුමාර් කියන අධ්‍යක්ෂවරයා කියලා මට මෙසේජ් දෙක තුනක් එව්වා. ඇත්ත වශයෙන් මම ඒක ඒ තරම් දන්නවනේ මේ දිනවල විවිධ ඒක ව්‍යාජ කාරණා යටපත් යනවනේ. ඒ නිසාම මම ඒ පණිවිඩේ ඒ මෙසේජ් එක මම ඒ තරම්ම දැක්ුවේ නැහැ. නමුත් මම ඒ කල්පනා කරමින් ඉන්නකොට ඔහු මට ඊමේල් මගේ නැට ඊමේල් ඇඩ්‍රස් එක හොයාගෙන මට ඊමේල් එකක් කරලා තිබුණා. මම ඊට අනිල් කුමාර් කියන කවුද කියලා මම අන්තර්ජාලයේ හරහා සොයා බැලුවා. එතකොට මට දැනගන්න ලැබුණා අනිල් කුමාර් කියලා කියන්නේ කේරළයේ ඉන්න ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු 1983 සිට මේ වෙනකොට චිත්‍රපට 48කට අධ්‍යක්ෂණය කරලා තිනවා. තනියෙන් අනිල් කුමාර් චිත්‍රපට 30ක් නිර්මාණය කරලා තිනවා. ඒ කියන්නේ ඔය තාම ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්. තව තවත් මම දන්න කියනු ආරංචි මාත්‍රවලින් මම අනිල් කුමාර් පිළිබඳ සොයා බැලුවා. ඉන් පස්සු මම ඔවුන්ට කතා කළා. එතනදී තමයි මට අනිල් දැනුම් දුන්නේ ඔබ මගේ ඊළඟ චිත්තපතේ සඳහා දායක කරගන්න අපි කැමැත්තෙන් ඉන්නවා. නමුත් ඉතින් මේ කුමක්ද කින්ද මන්ද කියන කරුණ මම දැනගන්න එපේ. මට ක්‍රමවේදයක් තියෙනවානේ. මම අධ්‍යක්ෂවරයෙක් සමග හැසිරෙන මම චිත්තපතයකට සම්බන්ධ වෙන විදිහක් තියෙනවානේ සංජය. ඔබ දන්නවනේ ඒ ෆිල්ම තමයි මම මේ අන්තර්ජාතික සම්බන්ධතාවත් පැවැත්වේ. මේ කතා ප්‍රවෘත්ති කුමක්ද, මගේ චරිතය කොයි වගේද කියන එක මම ඔහුගෙන් විමසුවා. නිර්මාණය පිළිබඳ බොහෝ තොරතුරු මම දැන කියාගෙන ඉන් පසු මම මගේ එකඟතාව පළ කළා. ඉන් පස්සේ තමයි බීනා උන්නිකෘෂ්ණන් කියන නිෂ්පාදකවරිය ඔවුන්ගේ මේ චිත්‍රපට සමාගමෙන් බීනා උන්නිකෘෂ්ණන් කියන නිෂ්පාදකවරිය මා සමග කතා කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඇය සමග අපි දීර්ඝ සාකච්ඡා කළා මේ සු කතේසු ගැන. එතකොට මේ චිත්‍රපටය මලයාලම් සහ දෙමළ කියන භාෂා දෙකෙන්ම නිර්මාණය වෙනවා. එනිසා මට මලයාලම් සහ දෙමළ භාෂාවලට හුරු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් දෙමළ භාෂාව නම් අපට හුරුයි, මලයාලම් භාෂාව අපට එච්චර හුරු නෑ. නමුත් ඔවුන් ඒ සඳහාත් මට ක්‍රමවේදයක් මතක් කරලා දුන්නා. ලංකාවේ මලයාලම් සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානයේ අය මා සමග ගනුදෙනු කරනවා. එනිසා ඒ මලයාලම් උච්චාරණය වගේ දේවල් මම මේ දිනවල ඔවුන් සමග ප්‍රගුණ කරනවා. ඉතින් ඒ නිසා මම සුපුරුදු ලෙස මගේ සාමාන්‍ය චිත්‍රපටයකට සූදානම් වෙන හැදෑරීමම මේ චිත්‍රපටය වෙනුවෙන් මම මේ දිනවල කරමින් ඉන්නේ.
විශේෂයෙන්ම අපි දන්නවා ඔබ විශේෂයෙන්ම සිනමා නිර්මාණයකට හෝ වෙනත් කිසියම් ආකාරයක නිර්මාණයකට රූපවාහිනී වැඩසටහනකට සූදානම් වෙනකොට ඔබ තරමක් මහන්සි වෙලා ඒ සම්බන්ධයෙන් ගවේෂණය කළ අධ්‍යයනය කළ ඒ කාරණයට සූදානම් වෙන කෙනෙක්. මේ කාරණේ ඔබට තරමක් අලුත් අත්දැකීමක්, නැවුම් අත්දැකීමක්. මේ කාරණේ ඔබට කොයිතරම් දුරට අභියෝගයක් විදියටද ඔබ බාරගන්නේ ඔබගේ රංගන ජීවිතය තුළ?
ඔව් මම හිතනවා මේක අභියෝගයක් කියලා. කියන්නේ මේක බොහොම සුබවාදී අභියෝගයක්, ඒක බොහොම ව්‍යායාමික අභියෝගයක්. මම හරි ව්‍යායාමික අභියෝගයන්ට තමයි මම කැමති. ලංකාවේ නළුවෙකුට ඉන්දීය අධ්‍යක්ෂවරයෙක් ආරාධනා කිරීම, මේ වෙනත් ලංකාවේ වෙන සංවිධානයක් හෝ ලංකාවේ වෙන සමාගමක් හෝ ලංකාවේ රජය හෝ ලංකාවේ ආයතනයක් හෝ ඔවුන්ට දැනුම් දීලා ඔවුන් පැමිණිලා කරන කටයුත්ත නෙමෙයි. මේ නිර්මාණ ශිල්පියා මේ ඔවුන්ගේ සමාගම යට තමයි මා පිළිබඳ අවශ්‍යතාව දැනුනේ. ඒ නිසා මම ඒක බොහොම ගෞරවන්නේ ඒක සලසනවා ඒ මේ සම්බන්ධව ඇති වෙච්ච විදිහ මුළුමනින්ම මේ මගේ කලා නිර්මාණ හරහා ඔවුන් මාව ගවේෂණය කොට තිබුණේ මේක පෙර මම රඟපෑ චිත්‍රපට ඒකට මගේ වෙබ් අඩවිය මේ වගේ දේවල් වලින් ඔවුන් මාව ගවේෂණය කොට තිබුණේ ඒ නිසා ඔවුන්ට තියෙන මගේ හැකියාව පිළිබඳ නෑදෑකම පමණමයි ඒ නිසා මට ඒක හරි විශේෂ වටිනාකමක් මට සූදානම් වෙන්න තියෙන පළවෙනි අභියෝගය තමයි සංජේ මේ භාෂා ප්‍රවීණත්වය. දැන් ඉන්දියාවේ අයට මේකේ තරම් දෙයක් නෙමෙයි. ඉන්දියාවේ එක චිත්‍රපටයක් හදනකොට ඊට සමාන්තරව භාෂා දෙක තුනකින් චිත්‍රපට හදනවා. මොකද ඉන්දියාවේ ප්‍රාන්ත භාෂා බොහොමයක් තියෙනවනේ. ඒ වගේම මේ චිත්‍රපටයක් එක මොහොතේ එක ලොකේෂන් එකේ එකම ආටිස්ට්ලා මලයාලම් සහ දෙමළ කියන භාෂා දෙකෙන්ම චිත්‍රපට නිර්මාණය කරනවා. මම ජයගත යුතු පළමු අභියෝගය මේ භාෂාව. ඊට එහා තියෙන අභියෝගයට මම හරි ප්‍රියයි. මොකද ඔවුන් මාව තෝරාගන්නේම ස්වභාවික ඉංගිතයන්. ඒකතර එන්නත මේ භාව වින්දනයන් මේ සංවේදනා. මේ මානව සංවේදනා නිරූපණය කිරීමේ මාතුල විශේෂ හැකියාවක් තියෙන අයයි ඔවුන් මගේ රඟපෑම් හරහා දැකලානේ ඔවුන් මාව තෝරගන්නේ මේ කතා ප්‍රවෘත්තිය තුළ මට බොහෝ සංවේදනා නිරූපණය කරන්නට තියෙනවා. එනිසා ඒ සංවේදනා මේ ආසියාතික ඉංගිත මේ අපේ ගෙස්චර්ස් උගත් එකයිනේ. ඒ වගේම මේ කේරළ සහ ලංකාව අතර ලොකු සමානකමක් තියෙනවා. ඔවුන් මගේ පෙනුම පිළිබඳව ඔවුන් පැහැදිලි කරන්නේ මගේ පෙනුමේ මේ කේරළ පෙනුමට සමාන බොහෝ ලක්ෂණ තියෙනවා කියලා. එනිසා මේ මම මේ උච්චාරණය මේ ඉංගිත එතකොට මේ කේරළ ඉංගිතය එතකොට දමිල ඉංගිතය මේවා පිළිබඳ තමයි දැන් මගේ මීට පෙර මම හදාරන්නේ මුල්ල පද්මගේ ඉංගිත කොහොමද ජගරි මහාධිකාරම්ගේ ලාගේ එතකොට හිට්ලර් නාසිවත් හිට්ලර්ගේ ඉංගිත කොහොමද කියලා මම හොයා බලන්නේ. මෙවර මට හොයා බලන්න වෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. අනිත්ක මේ චිත්‍රපටය රූපගත කරන්නේ කේරළයේම නොවේ. කේරළ චිත්‍රපටයක් සමාත මේක රූපගත කරන්නේ මේ උත්තර ප්‍රදේශ වල හිමාලය පාමුල ලක්නෞ කියන සුන්දර කලාපේ සිද්ධ වෙන සංස්කෘතියක් නේද. ඒ නිසා මේ හැම දෙයක්ම අපට අලුත් ලාංකිකයෙක් වන මට අලුත්. ඒ නිසා ඒ මට ලොකු අභියෝගයක්. ඉතින් මම එහෙම ව්‍යායාමික අභියෝගයන්ට කැමතියි සංජය ඔබ දන්නවා. ඒ නිසා මම මේ දිනවල එහෙම ලංකාවේ මලයාලම් සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානයත් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ව සම්බන්ධ කරගනිමින් මම හොඳ චින්තන ව්‍යායාමයක යෙදෙනවා මේ කාලේ.
විශේෂයෙන්ම දැන් ඔබ පෞද්ගලිකව රංගන ශිල්පියෙක් විදියට මේක ඔබ ලබද ජයග්‍රහණයක්. දැන් අපි මේ කාරණයෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කතා කළොත් එහෙම අපි ලංකාවේ රංගන ශිල්පීන් දකින්නේ නැහැ වැඩියෙන් මේ විදේශීය නිර්මාණවලට දායකත්වය ලබා දෙනවා රංගනෙන් හෝ නිර්මාණකරණයෙන්. දැන් අපි ගත්තාම ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තාම ඕස්ට්‍රේලියානු ශිල්පීන් ලෝපුරා ඇති විවිධ නිර්මාණවලට දායකත්වය ලබා දෙන ආකාරය අපි දකිනවා විශේෂයෙන්ම රංගන ශිල්පීන්ගේ පැත්තෙන් ගත්තාම. ලංකාවේ ඉන්න රංගන ශිල්පීන්ට මේ වගේ විදේශීය රටවල් වලට යන්නට බැරි වෙලා තියෙන බාධකය මොකක්ද ඔබ හිතන විදියට?
මම හිතන්නේ අපේ ප්‍රධානම කාරණාව තමයි සංජී අපේ රටේ ජනගහනය ඉතා කුඩා ජනගහනයක් තියෙනවා. අප මේ මිලියන 20ක ජනගහනයක් ඉන්න රටක් නේ. එතකොට මේ මිලියන 20 තමයි අපේ උපරිම කන්සියුමර්ෂිප් එක. අපේ උපරිම පාරිභෝගිකත්වය. මිලියන කර්මහන්තේ අපේ උපරිම පාරිභෝගිකත්වය මිලියන 20යි. මේ මිලියන 20ෙන් අපි චිත්‍රපට නරඹන්නේ දැන් මේ දිනවල වැඩියෙන්ම ප්‍රදර්ශනය කරුණේ ධර්ම යුද්ධයේ චිත්‍රපටනේ ලංකාවේ. ධර්මයේ චිත්‍රපටය මේ වෙනකොට බලලා තියෙන්නේ 110ක පමණ ප්‍රමාණයක්. ඒකද ලක්ෂ දැන් මිලියන 20ෙන් 110ක් නරඹපුවාම අපි ඒක විශාල ජයග්‍රහණයක් ලෙස සලකනවා. අපේ රට කුඩා වීම සහ ජනගහනය අඩු වීම හේතුවට කියන අපට පුළුල් සිනමා ඉන්ඩස්ට්‍රි එක සිනමා කර්මාන්තයක් අපට හදාගන්න බැරි වෙලා තියෙනවා. අපේ රටේ අර්බුදයේ තියෙන්නේ සිනමා කලාවේ නෙවෙයි සිනමා කර්මාන්තේ. සිනමා කලාව අතින් ගත්තොතින් අප මේ ලෝකයේ සෙසු බොහෝ චිත්‍රපට රටවල් වලට වඩා අප මේ ජාත්‍යන්තර සම්මාන උළෙල වලින් සම්මාන ලබමින් පසුසුම් ලබමින් අන්තරයෙන් අපි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සංස්කෘතියේ ශ්‍රී ලංකාව නියෝජනයක් තියෙනවා. ඒ නිසා කලාත්මක සිනමාවේ අරමුදයක් නැහැ අපේ රටේ. දැන් ඇයි ඇමරිකානු ජේම්ස් බොන් චිත්‍රපටයකට ඐශ්වර්ය රාය ඕන වෙන්නේ? ඇයි දීපිකා පදුකෝන් ඕන වෙන්නේ? ඇයි ඉන්දීය නළුවන් ඔය ඇමරිකානු සිනමාව ගන්නෙ? ඉන්දියාවට තියෙන ආදරයකට නෙමෙයි ඉන්දීය මාකට් එකක් තියෙන ලෝකෙ පුරා ඉන්දිය මාකට් එකට ඇප්ලයි කරන්න. ලංකාවට එහෙම මාකට් එකක් නැහැ ලෝකය ඇතුළේ. ලංකාව ඇතුළේ සුළු මාකට් එකක් ඉතින් ඒ නිසා තමයි එක හේතුවක් අපේ නනුමිලියන්ව විදේශින්ට නොපෙනෙන්නේ. අපේ සිනමාව ජාත්‍යන්තරකරණය වෙලා නැහැ. සිංහල චිත්‍රපට බලන්නේ සිංහල මිනිස්සු පමණයි. මේ එක්කෝ අපේ රටේ සිංහල මිනිස්සු නැත්නම් විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකිකයින් අපේ චිත්‍රපට නරඹන අපේ චිත්‍රපට විදේශිකයින් නරඹන අවස්ථා හරි අඩුයි. මගෙන් උදාහරණයක් කියවුතෙන් සංජය මීට පෙර මට මේ අවස්ථාව ලැබුණා. මේක සමාන අවස්ථාවක් මීට පෙර මට ලැබුණා. නමුත් අපි ඒ සඳහා අපි උනන්දු වෙන්නේ නැහැ. දැන් මම දරිල්ලා මාකටින් චිත්‍රපටි රඟපාපුවාම ග්‍රෙගරි මහාධිකාරම්ගේ චරිතය මේක දුබායි චිත්‍රපට උළෙලේ ජාත්‍යන්තර දුබායි ෆිල්ම් ෆෙස්ටිවල් එකට මේක සිලෙක්ට් වුණාම මමත් චන්ද්‍රසිරිත් මේ සම්බන්ධ වුණානේ මේ දුබායි ෆෙස්ටිවල් එකට. ඒකට ඒක ඇතුලේ මා පිළිබඳ විශාල කතාබහක් ඇති වුණා. ඒ ග්‍රෙගරි මහාධිකාරම්ගේ චරිතය පිළිබඳ විශාල කතාබහක් ඇති වුණා මට මතකයි. ඒ වගේම මේ ඉන්දීය උමා කියන කාස්ටින් ඩිරෙක්ටර්ස් එයා මේ මාව සොයා ආවා. මේ මා පිළිබඳ අගය කොට ඇය මගෙන් විස්තර බොහොමයක් ලබා ගත්තා. ඒ ඇවිල්ලා 2001-2002 වගේ මුල් යුගයේනේ අපි ඒ තරම් ජාත්‍යන්තරය පිළිබඳ අපි උනන්දු ඒ කාලේ ඉතුරු ලොකුට තිබුණේ නැහැ. ඇය බලාපොරොත්තු වුණා මම ඇගේ වෙබ්සයිට් එකට මගේ ඡායාරූප නිතර යවයි කියලා. මම ඇය සමග සම්බන්ධතා පවත්වයි කියලා. ඒ මාසමගෙම නමුත් අප මම එතකොට ඔබ දන්නා මම ස්වර්ණවාහිනී පූර්ණ කාලීන සේවකයෙක් ඒ කාලේ මම ස්වර්ණවාහිනී මම නිර්මාණ අධ්‍යක්ෂක සිටිය ඔබත් ඒ ආයතනයේ මාසමගත සමාන්තරව ඉන්න කාලේ එඳ ඔබ දන්නවා ඒ වෙනත් රැකියාවක් කරමින් සිනමාවේ නිහැලීලා ඉන්න ආයතන තියෙන සීමා ගොඩක් තියෙනවානේ. ඒ නිසා මට ඒ පාර දිගේ වැඩිපුර දුර යන්න හම්බුනේ නැහැ. ඒ නිසා ඒ නැත්තම් මීට පෙර ඔය ආරාධනාව මට ලැබෙන්න ඉඩ තිබුණා. මෙවර මේ ආරාධනාව ලැබෙන්නේ කෙලින්ම අධ්‍යක්ෂවරයෙක්මයි කාස්ටින් ඩිරෙක්ටර්ෙක් නෙමෙයි. ඒ නිසා මේ මම හිතනවා ඉතින් මගේ ළඟපෑම් කරන කොටගෙනම ඉදිරිච්ච කාරණාවක් තවත් පැත්තකින් හොයලා බලනකොට තව තොරතුරු මතක දැන් දැනගන්න ලැබෙනවා. සුරේෂ් බාලාජී කියන චරිතය. සුරේෂ් බාලාජී කියලා කියන්නේ දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ බොහොම ප්‍රබල නිෂ්පාදකවරයෙක්. ඔහු ලංකාවට පැමිණ ධර්ම යුද්ධ පොතේ ලංකාවේදී නැරඹුවා. එතකොට මේ සුරේෂ් බාලාජී කියන්නේ ධර්ම යුද්ධයේ චිත්‍රපටය මූලාශ්‍ර කොටගත්තේ පළමු මූලාශ්‍රයේ බිහි වුණේ කේරළෙන්නේ. කේරළේ තමයි හැදුනේ ජීතු ජෝසප් කියන අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කළ අදෘශ්‍යම් කියලා චිත්‍රපටය. ධර්ම යුද්ධයේ මම රඟපෑ ඒ ප්‍රධාන චරිතේ මුලින්ම රඟපෑවේ මොහන්ලාල් කියන නළුවා. දැන් චිත්‍රපට පහක් නිර්මාණය වුණේ පළමු වෙන්න තමයි මොහන්ලාල්. දෙවැන්න කන්නඩ, තුන්වැන්න තෙලිඟු, හතරවැන්න දකුණු ඉන්දියාවේ ඒක රඟපෑවේ කමල හසන්, පස්වැන්න උතුරු ඉන්දියාවේ ඒක රඟපෑවේ අජේ දේවගන්, හයවැන්න ලංකාවේ ඒක රඟපෑවේ මම. එතකොට හතරවෙනි වතාවට දකුණු ඉන්දියාවේ නිෂ්පාදනය කරනකොට කමල හසන්ව ප්‍රධාන ශිෂ්‍යට අරගෙන ඒ නිෂ්පාදනය කළේ ඔය කියන සුරේෂ් බාලාජී. ඒ සුරේෂ් බාලාජීගේ සහෝදරියක් තමයි ආවාහ කොටගෙන සිටින්නේ කේරළේ මොහන්ලාල්. පළමු වතාවට මේ චරිත රඟපාපු වෙන. ඒ නිසා සුරේෂ් බාලාජීට මේ ධර්ම යුද්ධයේ නැත්නම් දෘශ්‍යම් පාපනාසම් දෘශ් කියන චිත්‍රපටත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවානේ. ඒ සම්බන්ධය ඇති කෙනා තමයි ලංකාවේදී මේ චිත්‍රපටය නරඹා මට එතන ළඟ හිටපු තුෂාර දිනාල් උදුත් මිත්‍රයා. තුෂාර දිනාල් මට දැනුම් දුන්නා. මේ ඊයේ පෙරදා මට දැනුම් දුන්නා. කලින් ඒක මට කිව්වේ නෑ. මේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ මට කිව්වා ජැක්සන් අයියා ඔක වෙන්න ඇත්තේ මෙහෙමයි. සුරේෂ් බාලාජී මේ චිත්‍රපටේ නරඹල විශාල සතුටක් ඇති කරගත්තා. මගේ මම ඔහු අනිත් සිසු නළුවන් සමග මාව සංසන්දනය කරමින් මම ඉතා ඉහළ තලයක සිටිනවා කියලා ඔහු මේ කැප්ටන් මහරජා සංවිධානය සභාපතිතුමාට සුබ පැතුවා. ඒ උණුසුමෙන් තමයි ඔහු කේරළේ ගියේ. එනිසා කේරළ සිනමා ක්ෂේත්‍රය තුළ හයවෙනි සිංහල චිත්‍රපටය රඟපාපු ජැක්සන් අන්තරිංගමිති නළුවා පිළිබඳ ආනන්ති මාත්‍ර අරගෙන ගියා. ඒක හරියට සංජය දැන් 1981 මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ ඉන්නදී මම එහි අන්තර්පීඨ නාට්‍ය උළෙල රඟපානකොට ඒක විනිශ්චය කරන්න දාපු සුගත පාලද සිල්වා මාව හොඳම නළුවට තෝරලා මට මාව අගය කරලා ඊට පස්සේ මේ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ නාට්‍ය ක්ෂේත්‍රයේ පුරා ආරංචියක් අරගෙන ගියානේ අර කොළඹ විශ්වවිද්‍යාලයේ රඟපාන්න පුළුවන් කොල්ලෙක් ඉන්නවා කියලා.
ඔව්.
ඒ ආරංචිය හිච්ච ඌෂන් බුලත් සිංහලනේ මාව හොයාගෙන ආවේ පාරාවෝ කිලිච්චි වලට. ඒ තාරාගිලි දැකපු ආනන්ද ගුණවර්ධනනේ මාව මතුරුජාමිකාවට ගත්තේ. එහෙම එහෙම එහෙමනේ මාව පිපුනේ. මට හිතුණා අන්න ඒ වගේ මේ සුරේෂ් බාලාජී ධර්ම යුද්ධයේ ලංකාවේදී දැකලා විශාල අගය කිරීමකින් නැවත කේරළයට නැවත දකුණු ඉන්දියාවට ගියා කියන්නේ ඒ කේරළ ඉන්දීය සිනමා කර්මාන්තයේ ප්‍රභූ වරුන් අතර මේ 6 වෙනි චිත්‍රපටයේ රඟපාපු සිංහල නළුවා අතර මම කතා බහක් තියෙනවා. ඉබෙනවා. ඒ කතා බහ තමයි ඔය දීනා උන්නිකෘෂ්ණන් කියන නිෂ්පාදකවරිට ඇහෙන්නේ. එනික තමයි අය ලංකාවට ඇවිත් මං ගැන සොයා බලන්නේ. මේ දෘශ්‍යම් චිත්‍රපටයේ මේ මොහන්ලාල් රඟපාපු, කමල හසන් රඟපාපු, අජේ දේවගන් රඟපාපු චරිතේ ලංකාවේ සාර්ථක වන අනුභව රඟපෑවා කියන ආරංචියයි. ඉන් පස්සේ මං ගැන තියෙන තොරතුරු මෙන්න මේවා ටික ඒකරාශී වෙලා තමයි ඔවුන් මේ මට ඇඟිල්ල දික් කරන්නේ.
අවසන් වශයෙන් මම ඔබගෙන් දැනගන්නට කැමතියි, දැන් විශේෂයෙන්ම අපි ඔබගේ රංගනය පිළිබඳව සලකා බැලුවහම ඔබ මේ ඔබගේ රංගනය එක් රාමුවකට පමණක් සීමා කරන්නේ. අපි දන්නවා ඔබ කලාත්මක වටිනාකමකින් ඉහළ තැනක තිබුණු ගරිල්ලා මාකටිං වගේ චිත්‍රපටවලත්, ඒ වගේම වාණිජමය වටිනාකමකින් ඉහළ තැනක තිබුණු ප්‍රවේගය වගේ ධර්ම යුද්ධය වගේ පසුකාලීන නිර්මාණය වුණු සිනමා නිර්මාණවලටත් ඔබ දායකත්වය ලබා දුන්නා. රංගන ශිල්පියෙක් විදියට ඔබගේ මිනුම් දන්න මොකක්ද චිත්‍රපටයකට දායකත්වය ලබා දෙනකොට?
මගේ මිනුම් දන්න තමයි එය සිනමා නිර්මාණයක් වඩපත් වෙනවා. එය මානව හැඟීම්, මානව ගති ලක්ෂණ, මානවයා ආමන්ත්‍රණය කරන හොඳ පණිවිඩයක් ගෙන යන, එය හොඳ කතා ප්‍රවෘත්තියක් වෙන, ඒ විශ්මයජනක සිද්ධියක් බවට පත් වෙන සිනමා නිර්මාණයක් වීම තමයි මගේ නිර්ණායකය. එය කලාත්මකද වාණිජද කියන තෝරා ගැනීම මේ ප්‍රේක්ෂකින්ගෙන් සිද්ධ වෙනවා. මම නළුවෙක් හැටියට මම චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ මම ඒ චිත්‍රපටයට සේවය කරනවා කියන එකනේ. ඒකට ඒ චිත්‍රපටයෙන් විහිදෙන මතවාදයට මම එකඟ වෙනවා. මම නොඑකඟ මතවාදයකට සේවය කරන්න බෑ. ඒ නිසා මම හොයන්නේ මේ මේ චිත්‍රපටයෙන් විහිදෙන මතවාදය කුමක්ද? අනේ මේ චිත්‍රපටය උත්සාහ කරන්නේ කවර මානව ගතියක් ප්‍රදර්ශනය කරන්නද? එයින් මේ අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මගේ සටන් පාඨය තමයි සංජය වාණිජ සිනමාව. එහෙම නැත්නම් අපි කියමු ජනකාන්ත සිනමාව කියලා, ජනප්‍රිය සිනමාව කියලා. ජනප්‍රිය සිනමාව ගුණාත්මක කළ යුතුයි කියන එක තමයි මගේ අරමුණ. එහෙම නැත්නම් ගුණාත්මක සිනමාව ජනප්‍රිය කළ යුතුයි. ගුණාත්මකදී ජනප්‍රිය වුණොත් තමයි ලෝකයට වැඩක් සිද්ධ වෙන්නේ. ඒ ගුණාත්මකදී ජනප්‍රිය නොවි ඒක බොහොම සූතරයකට පමණක් දකින්නට සලස්වා ගුණාත්මක නොවන දෙයක් බහුතරයකට දෙන්වීමෙන් බහුතරයක් අසාඥතා පිරිහීමකට ලක් වෙනවා. බහුතරයකට වැරදි පණිවිඩයක් යනවා. ඒ නිසා ජනප්‍රිය සිනමාව තමයි, ජනකාන්ත සිනමාව තමයි ජනතාව ආමන්ත්‍රණය කරන්න තියෙන හොඳම සංනිවේදනය. ඒ නිසා මම වඩාත් මේ ජනකාන්ත සිනමාවට පිළිපාවක් දක්වන්නේ ඒ නිසා. එතකොට මම හොයන්නේ එහෙම ජනකාන්ත වෙන, ඒ කියන්නේ වැඩි දෙනෙක් නරඹන්න තමයි ස්වභාවිත සිනමාව කියලා පිළිගන්න තෝරන්නේ. ස්වභාවිත කියලා කියන්නේ සු කියන උපසර්ගය යොදපුවම හොඳ කියන අර්ථයක් එනවා, වැඩි කියන අර්ථයක් එනවා. ස්වභාවිත කියලා කියන්නේ හොඳින් භාවිතා වන සහ වැඩියෙන් භාවිතා වන. ඉතින් මම කියන්නේ වැඩියෙන් සහ හොඳින් භාවිතා වන. එහෙම නැත්නම් ගුණාත්මක සිනමාව ජනප්‍රිය වන සිනමා කෘතියක් තමයි මම ආගේ කරන්නේ මේ නළුවෙක් හැටියට තෝරගන්න.
අවසන් වශයෙන් දැනගන්නට කැමතියි, දැන් විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි මේ වගේ ඉන්දීය සිනමා නිර්මාණයකට ප්‍රධාන චරිතය සඳහා තෝරාගත්තා කියන ප්‍රවෘත්තිය ඇහුණු ගමන් ලංකාවේ බොහෝ රසිකයන් අහන ප්‍රශ්නයක් තමයි කවදද මේ සිනමා නිර්මාණය දැක ගන්නට පුළුවන් කියන ප්‍රශ්නය. මායේ ප්‍රශ්නේ ඔබගෙන් අහුවත් අවසන් වශයෙන්?
ඔව්, මම හිතන්නේ මේ අය දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන මාස අතරම මේක නිර්මාණය කරන්න දැන් මාත් එක මේ දින ගනුදෙනු දැන් මගේ මම මීට පෙර යොදාගත්තු දින වකවාන මගේ තවත් වැඩ කටයුතු තියෙනවානේ. දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන මාස තුන ඇතුළත මේ චිත්‍රපටයේ පාදන කටයුතු වුණ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ සිනමාවේ වගේ ඉන්දියා සිනමාවේ පොලිමක් නැහැනේ. අවසාන වශයෙන් ලබන වසරේ 2018 මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා කියන එක ඉතින් අපට විශ්වාසයි.
හොඳයි, බොහොම ස්තුතියි. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා මේ සිනමා නිර්මාණය සාර්ථකව නිම කරන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබෙන්නට කියලා. අපි බලාපොරොත්තු වෙනවා සිනමා නිර්මාණය නිෂ්පාදනය වීමෙන් පසුවත් මේ පිළිබඳව ඔබත් සමගින් මේ අත්දැකීම පිළිබඳව කතා බහ කරන්න. බොහොම ස්තුතියි අපත් සමගින් මේ කතා බහට එක්ුණාට.
බොහොම ස්තුතියි සංජය. බොහොමත්ම ස්තුතියි. SBS. 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 This is SBS Radio.